Order, please. කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තු සංකීර්ණයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභා කාමර අංක 5 සවිකන් ලද විකාශන ගුණාත්මක යුතු කැමරා පද්ධතිය බාර දීම සනිටුහන් කිරීම පිළිබඳව උත්සවය 2019 අගෝස්තු 9 වෙනි සිකුරාදා අපරභාග 2ට සිට අපරභාග 2:30 දක්වා අප කාර්ක සභා කාමරයේ අංක 5 දී පැවැත්වෙන අතර ඉන්පසු පවත්වනු ලබන පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කරන බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. මෙහිදී මාධ්‍ය වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි මා උදාක් බලාපොරොත්තු වෙමි. පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මෙය තවත් ඉදිරි පියවරක් වශයෙන් මම සඳහන් කරන්න කැමැති. මේ අවස්ථාවට සියලුම ගරු පාර්ලිමේන්තුවන්ගේ සහභාගිත්වය අපි බලාපොරොත්තු වෙනවා. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2017 ජූලි 1 දින සිට 2017 සැප්තැම්බර් 30 දින දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා විසින් 2019 ජනවාරි 24 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ 1 වාර්තාවේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නෝන ගරු කම්කරුවා වෘත්තීය සමිතියේ සමත අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2017 වර්ෂයේ සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණ මහත්මයා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කතානායකතුමනි, ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය සම්බන්ධ වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මාචාර්ය අශෝක් මාරසිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද ශ්‍රම වාසන අරමුදල සංශෝධන පනත් කෙටුම්පත සහ පරිපාලක සභා සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මා ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඔබතුමා විසින් නිවේදනය කරන ලද විශේෂයෙන් කාරක සභා මාධ්‍යයට විවෘත කිරීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටටපත් වෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති සුනිල් හඳුනිත් මෙතුමා ඇතුළු ඒ කණ්ඩායමේ ඒ කාර්යයන් වාර්තා කිරීම ඉතාමත් අගය කරනවා. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටින ආංශික අධීක්ෂණ කාරක සභාවලටත් ටිකෙන් ටික විශේෂයෙන් මේ මාධ්‍යයට විවෘත කිරීම කර දෙන්න, ඒක ඉතාමත් වටිනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවල ස්වභාවය රටම දැනගත යුතුයි. ගරු කතානායකතුමනි, මම හිතන්නේ ඔබතුමා ඒ ගැනත් අවධානය යොමු කරනවා නම් ඉතාමත් වටිනවා.
දැනටමත් ඒ ගැන අවධානය යොමු කරලා තියෙන අපි පිළිවෙලින් එකින් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු ඥානමුතු ශ්‍රීනේසන් මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. M.M.M. Hanifa of C.B. Road, Mavadichena, Valachene, and the petition received from Mr. Sindathambi Ilayadambi of All Trincomalee, Batticulo Main Road, Moodur 7.
Thank you. May pesam mahajana pesam pirimada karaka sabhavata yamonu eta. Vachika pirituru apesha karana prasna parivin prasne garu hesha vitanage mettuma. ගරු දයසිරි ජයසේකර මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු අභ්‍යන්තර ස්වේච්ඡ කටයුතු හා පළාත් සභා පළාත් පාර්ලිමේන්තුමා ඇසින්න.
ගරු කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ආ එක ඔව් ආ දෙක විශේෂ අවශ්‍යතා සහිත ගම්මාන තුල හා එවැනි ගම්මාන යාකරන මාර්ග සංවර්ධනය කිරීම නාගරික හා උපනාගරික වෙළඳපොළ වෙත යොමු කරන ග්‍රාමීය නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීම කුෂි නිෂ්පාදන ප්‍රවාහ නීති සිදුවන පසු අස්වනු හානිය අවම කිරීම හා එම ගම්මානවල ජීවත් වන දරුවන් හට පුජ්ජලික හා රාජ්‍ය ආයතනයන් මගින් අධ්‍යාපන අවස්ථාවන්ට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම නිවාස තනා ගැනීම සඳහා අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ පහසු කරවීම මෙම ව්‍යාපෘතිය අරමුණ වේ. ඊළඟට එතුමා තුන්වෙනියට අහනවා දැනට එම ව්‍යාපෘතියට තෝරාගෙන ඇති ගම්මාන කවරේද කියලා ඔක්කොම කියවන්න ඕනද මන්ත්‍රීද? අවශ්‍ය නැහැනේ සභාගත කරන්න. ඊළඟට හතරවෙනියට අහනවා මේ වන විට එක් එක් ගම්මානයේ දිනු කිරීමට ආරම්භ කර ඇති ව්‍යාපෘති කවරේද කියලා ඒකත් දීර්ඝ එකක් ඇමනුම එක යටතේ සභාගත කරනවා. ඊළඟ ප්‍රශ්නයට පිළිතුරත් ඇමනුම දෙක යටතේ සභාගත කරනවා. ඊළඟට ප්‍රශ්නයට පිළිතුර රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇත. ඇමනුම දෙකෙහි එක් එක් කර්මාන්තවල සඳහන් කර ඇත. ඊළඟ එකට අදාළ නොවේ.
ස්තුතිවන්ත නගර ඇමතුමාට පිළිතුරු සැපයීමනේ. ගරු කථානායකතුමනි, මම අහන පළවෙනි ප්‍රශ්නේ ගරු ඇමතුමනි, මේකේ තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර තියෙනවා විශේෂ අවශ්‍යතාවයන් සහිත ගම්මාන 12 ගම්මානය යාකිරීම සහ ඊට ඒ ගම්මානවල තියෙන ඒ විශේෂ අවස්ථාවන් සහිත කණ්ඩායමගේ පාසුන් සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් කියන කාරණේ තමයි. මේක තමයි මේ මුදල වියදම් කිරීම සඳහා තේමාව සහ මාතෘකාව යටතේ යොදවගෙන තියෙන්නේ. නමුත් ගරු අමාත්‍යතුමනි, පැහැදිලිවම කියන්න ඕනේ විශාල ගම්මාන රාශියක් තෝරා ගත්තට මම දන්නවා මේ ගම්මාන වලින් ගම්මාන කීපයකට තමයි මේ ප්‍රතිපාදන වෙන්නේ. බුදුමා කිව්වා මේ සභාගත කරනවා කියලා, මම දන්නවා විශාල ප්‍රමාණයක් වෙන්න ඇති. ඒ ප්‍රමාණය තුළ තියෙන ගම්මාන රාශියක් ගත ගම්මාන 3-4කට තමයි මේ මුදල වෙන්ලා තියෙන්නේ. පැහැදිලිව මේක මම පෞගිය කාලේ තොරතුරු ගැනීම පණිතු ඉල්ලලා තිබුණා. ඒ නමුත් කරු ඇමතුමේ තියෙන ප්‍රශ්නේ මේ විශේෂ අවශ්‍යතාවයේ තියෙන උදවිය සතුව තිබෙන අපහසුතාවය මග හරවා ගැනීම කියන කාරණේ පෙන්වා දීලා මේ මුදල් සම්භාරය වියදම් කරලා තියෙන්නේ හුදෙක්ම දේශපාලන අවශ්‍යතාවය සහ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් කියන කාරණේ අපි දිගින් දිගටම පෙන්වා දෙනවා. උදාහරණයක් ගත්තොත් කිතල්ලල්ල කියන ගම්මානය තුල මේ සමහර දේශපාලන නායකත්ව පීඨා තියෙන වෙළඳ ව්‍යාපාර ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ්‍ය මන්මාව, ඒ ව්‍යාපාරවලට අවශ්‍ය ජල පාසුකම් සහ අනිත් පොදු පාසුකම් සඳහා අවශ්‍ය මුදල් තමයි රජයේ මුදල් වියදම් කරලා තියෙන්නේ. අපි කොතෙක්වද ඊයේ දිනේ ගත්ත කතානායකතුමනි, අපි පෙන්වා දුන්නා විගණාධිපතිවරයාටත් බෑහැ ඌට විරුද්ධව දඬුවම් දෙන්න. ඉතින් මම හිතනවා අපි දිගින් දිගටම කතා කරලා මේක වැඩක් වෙන්නේ නැති නිසා මම ඉල්ලීමක් කරනවා කරු ඇමතුමනි, අදාළ අමාත්‍යාංශයට යොමු කරලා මේ පළාත් සභාවට මධ්‍යම රජයෙන් දෙන මුදල ඔවුන්ගේ යුගේ කාර්යභාරය වෙන්නේ කොන්ත්‍රාත් කිරීම. මොකද උපයලා වැඩ කරන්නේ නැහැ, අපි දෙන මුදල තමයි. නමුත් ප්‍රායෝගික මුදල් ලබා ගැනීම වෙනුවෙන් විවිධ මාතෘකා යොදලා ඒ මාතෘකා අන්තර්ගතයේ පෙන්වා දුන්නත් කිසිසේත්ම මේ මුදල වෙන්ලා තියෙන්නේ වෙනත් කාරණයකට කියන අපි යෝජනා කරන මේක හොයලා බලලා කටයුතු කරනවාද කියන කාරණේ තමයි දැනගන්නට ඕනේ කරන්නේ.
කරු කථානායකතුමනි, එතුමාගේ අදහස අපි පළාත් පාලන ඇමතුමා වෙත යොමු කරනවා. හැබැයි මේ පසුබිම් වාර්තාවේ නම් සඳහන් වෙනවා මන්ත්‍රීතුමනි, 2018 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කළ බැවින් 2019 මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 300ක් මුදල් කොමිෂන් සභාව විසින් ගෙවුවයි කියලා. විශේෂයෙන් මෙම ගම්මානවලට ප්‍රවේශ පහසුකම් ලබා දීම තුළින් එම ජනතාවගේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල සාධකයක් වෙනයි කියන අදහස තමයි අමාත්‍යාංශයේ තිබෙන්නේ.
ගොඩනැගිල්ලේ ප්‍රවිෂ්ඨ මාර්ගය හදලා තියෙන මොන සල්ලි වලින්ද කියලා. ඇත්තටම විශේෂ අවශ්‍යතාවය සඳහා තියෙන අපේ අසරණ ඒ ජනතාව සඳහා මීට වඩා ප්‍රායෝගික මුදල් වියදම් කර යුතු යෝජනාවක් යෝජනා කරන අමාත්‍යාංශයට දැන් ඇත්තනම මේ උදවිය තමන්ගේ කුසලතාවයන් තුලින් යම් යම් ආර්ථික ශක්තිමයක් ගොඩනගන්න පුළුවන් විවිධ දේවල් නිර්මාණය කරනවා. ඉතින් මේ නිර්මාණය කරන දෙයට වෙළඳපොළ හඳුනා දෙන්න පුළුවන් නම් ඒ වගේම ඒ නිෂ්පාදන විවිධාංගීකරණය හදලා දෙන්න පුළුවන් නම් මම හිතනවා මීට වඩා ලොකු සහනයක් වෙයි මෙන්න මේ කියන කණ්ඩායම වෙයි යොදවන මුදල තුළ දැවැන්ත මුදලක්. ඒතර මේ මුදල තුළ එක පැත්තකින් මේ තමන්ගේ විශේෂ කුසලතාවයේ තියෙන අසරණ විච්ච කණ්ඩායම් තමන්ට පුළුවන් වෙනවා ශක්තියෙන් නැගී හිටින්න දෙපා අයිමි විච්ච. එතකොට යම් අවයාන අයිමි විච්ච මේ පුද්ගල කොහොම හෝ තමන්ගේ දක්ෂතාවය මත යම් යම් නිෂ්පාදනයන් කරනවා. ඒ නිෂ්පාදනය එක පැත්තකින් කණ්ඩායම් ගණනාවක් එකම නිෂ්පාදනය කරාම අතිරිත නිෂ්පාදනයක් නිසා විවිධ නිෂ්පාදන කරන්න එක් අවස්ථාවකුත් ඒ නිෂ්පාදන ප්‍රමිතියෙන් ගුණයෙන් යුතුව නිෂ්පාදනය කළ වෙළඳපොළ හඳුනා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් යෝජනා කරනවා නම් මම හිතනවා මීට වඩා ලොකු ප්‍රායෝගිකව ලොකු සහනයක් සහ උපකාරයක් වෙන එක පැත්තකින් පලාතට යම්කිසි ආර්ථික වශයෙන් ගොඩනගන්න පුළුවන්. ඉතින් ඒ වැඩපිළිවෙල සඳහා අමාත්‍යාංශයේ කටයුතු කරන්න ඉදිරියේදී කටයුතු කරනවාද කියන යෝජනාව අමාත්‍යාංශයේ දැනුවත් කරන කරුණ
අමාත්‍යතුමා. රාල අමාත්‍යාංශයේ දැනුවත් කරනවා.
ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මහත්තුමා, ගරු කුසිකර්ම ගාමීය සාමාන්‍යයෙන් ස්ථාවර නියෝග අනුව ප්‍රශ්න අහපු අයට පමණයි. නමුත් අදාළ අමාත්‍යවරයා කැමැත්ත එංගත්ව ඇතුව මට ඒක කරන්න පුළුවන්.
යොමු කළා ඔබතුමාට ලිඛිතව දෙන්න පුළුවන් උත්තරේ ඔන්න. අපි දැන් එහෙම ක්‍රමයක් අනුගමනය කරනවා.
ගරු දරසාර අපේ මහත්තුමා,
පාලන ආයතන වලට හිමිවිය යුතු මුද්‍ර ගාස්තු පළාත් සභාව විසින් ලබා නොදීම නිසාවෙන් බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා. දකුණු පළාත ප්‍රමුඛ මෙරටේ පළාත් කීපයක ඉතා බරපතල විදිහට ගරු කතානායකතුමනි, මේක ඉතාම අනතුරුදායක තැන තමයි. කාඩරකේ නැති පත්වීම් දීලා, පත්වීම් දාස් ගානක් දීලා එයාලට වැටුප් ගෙවන්න භාණ්ඩාගාරය සල්ලි අනුමත කරන්නේ නැති වෙනකොට මේ පළාත් පාලන ආයතනවලට මුද්‍ර ගාස්තු වශයෙන් වෙන් වෙලා තියෙන මුදලින් සේවක පඩි ගෙවන්න කටයුතු කරනවා. දකුණු පළාත් සභාව ඇතුළු දැන් පළාත් පාලන ජම්නි විසේර මන්ත්‍රීතුමා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජනය කරමින් සභාපති වශයෙන් හිටපු අය රාශියක් ඉන්නේ සභාවේ. ඒ නිසා එක බරපතල තත්වයක් ගරු ඇමතුමනි. කිසි ලෙසක මොකද ඒකේ බරපතලකම වැඩි වෙන්නේ ගරු ඇමතුමනි. අවුරුදු දෙකකට පස්සේ සමාන මේ ඉවර කරන්න අවුරුදු දෙකකට පස්සේ මේ මුදල් නැවත භාණ්ඩාගාරයට යනවා. ඒතර සභාවකට කිසිසේත්ම ඒ සභාව UNP වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා වෙන්න පුළුවන්, කෝට්ටු වෙන්න පුළුවන්. මේ සභාවට කිසි ලෙසක මේ මුදල් නැවත ලැබෙන්නේ නැහැ. ඉතින් මේක බරපතල විදියට ප්‍රජාතන්ත්‍රවාදී මූලික දේවල් උල්ලංඝනය කිරීමක් කරන්න කරු ඇමතුමනි.
ඒක බරපතල කරන අවධානය යොමු කරන එක හොඳයි.
මේ මේ ඇමතුමාට දැනුම් දෙන්න ඉස්සෙල්ලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන කොයි පළාත් සභාවද ප්‍රාදේශ සභාවද ඒවා රැකියා දීලා තියෙන ඒවයින්ද?
සියලුම ප්‍රාදේශ සභාවල පළාත් පාලන ආයතන අර්බුදේ තියෙනවා. ඒ විතර ගෞරව පළාත විතරක් නෙමෙයි. වයඹ පළාත තුල ඒක ප්‍රශ්නේ තියෙනවා. පළාත් කීපයක තියෙනවා ගරු ඇමතුමනි ඒක.
ඔබතුමාලගේ පාලන යටතේ තියෙන ඒවට. හොඳයි.
ගරු විජේසිරි මහත්මයා මොනවද ඔබතුමාගේ ප්‍රශ්නයක් තියෙනවද?
ගරු කතානායකතුමනි, මේකට සම්බන්ධ දෙයක්. මේක සාම්ප්‍රදායික වෙන දෙයක්. මොන ආණ්ඩුකරණේ තිබුණත් පල්හැ ඉන්න පළාත් පාලන ආයතනයේ නියෝජිතයාට පනතින් ලැබිලා තියෙන අයිතියක්. පනතක් ආඥා පනතකින් ලැබිච්ච තියෙන ලැබෙන්න තියෙන වරප්‍රසාදයක්. ඒක අහිමි කරන්න බෑ, නීති උල්ලංඝන. හැම ප්‍රධාන ඇමතිවරයාම කොයි කාලෙත් මේක කරනවා ගරු කතානායකතුමනි. මම හිතනවා අපි පළාත් පාලන ආයතන නියෝජනය කර අපිටත් ඒවට මුහුණ දෙන්න තිබුණා 2011 ඉඳන් 2014 දක්වා. ඒකට හිටියේ ඒ පාලකයන් දුන්නේ නැහැ මේක. ඉතින් දෙන්න බැරි වෙන්නේ විදියක් නැහැ. ආඥා පනතින් පනතින් වගන්තින් හිමිය යුතු දෙයක්. ඒකත් උල්ලංඝනය කරන. ඉතින් ඒකට අවශ්‍ය නීතිමය තියෙද්දිත් මෙහෙම දිගින් දිගටම කිරීම පිළිබඳව ගරු කතානායකතුමනි ඔබතුමා මැදිහත් වෙලා යම් කිසි තීන්දුවක් ගත්තා නම් මේ පළාත් පාලන ආයතන සක්‍රීයව තමන්ගේ වැඩ පිළිවෙල කරන්න බෑ. අද කුණු ප්‍රශ්නේ තියෙනවා. ඒ කුණු ප්‍රශ්න වලට යොදවන්න පුළුවන් මුදල් හිර වෙලා තියෙන පළාත් සභාවේ දෙන්නේ නැහැ. ඒ හිමිය යුතු මුදල්. ඒක නිසා මම හිතනවා වැදගත් කාරණයක් අපේ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන්නේ මේ පළාත් පාලන ආයතන තනියෙන් නැගිටින්න පුළුවන් වැඩ පිළිවෙල තියෙන. එතනදී ඒවත් වැළක්වාම පළාත් පාලන ආයතන ගොඩ යන්නේ නැහැ ගරු කතානායකතුමනි.
හොඳයි. ඒක වැදගත් ප්‍රශ්නයක් ගරු ඇමතිතුමාවක හුඟක් කාලයක් සිද්ධ වෙච්ච දෙයක්. මම අවධානය යොමු කිරීම මම හිතන්නේ යොගයි කියලා කල්පනා කරනවා. ගරු ජයන්ත සමරවීර මහත්තුමා, ගරු වේරුකුමා මහත්තුමා, ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහත්තුමා, ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මහත්තුමා, ගරු මුතු කුමාරණ මැතිතුමා. ගරු මුතු කුමාරණ මැතිතුමා ප්‍රශ්නේ අහනවද?
ගරු කතානායකතුමනි, මුතු කුමාරණ මැතිතුමාගේ ප්‍රශ්නේ අයන්න එක මෙට්‍රික් ටොන් 55,811යි, අයන්නේ දෙක වාර්ෂිකව පරිභෝජනයෙන් 12%ක් පමණ නිෂ්පාදනය කරන අතර 88%ක් පමණ ආනයනය කරනු ලැබේ, අයන්නේ තුන ඔව්, අයන්නේ හතර ඔව්. ඒ වගේම අයන්නේ හතරටම එතුමා අහලා තියෙනවා වර්ෂානුව කොහොමද කියලා. මං කියන්නම්, 2013 වර්ෂයේ මහකන්නේ මෙට්‍රික් ටොන් 49,663යි, යලකන්නේ 22,357යි, 2014 51,648යි, යල මහකන්නේ 20,119යි, 2015 මහා 42,831යි, යලකන්නේ 20,035යි, 2016 මහකන්නේ 50,717යි, යලකන්නේ 21,594යි, 2017 32,690යි මහකන්න, යලකන්න 21,137යි, 2018 මහකන්න 50,289යි, යලකන්න 28,714යි. එතුමගේ ප්‍රශ්නේ ආයන්න පිළිතුර, 2013 වර්ෂයේ මෙට්‍රික් ටොන් 10,379යි, 2014 8,518යි, 2015 5,508යි, 2016 5,045යි, 2017 5,009යි, 2018 4,449යි. ආයන්නේ දෙවැනි කොටස අඩුවක් නැත, තුන්වෙනි කොටස පිළිතුර ඔව්, හතරවෙනි කොටසේ පිළිතුර වාර්ෂිකව දේශීය පරිභෝජනය සඳහා වන අවශ්‍ය වියළි මිරිස් ප්‍රමාණය ලබා ගැනීමට හැකි ආකාරයට භෝග වගාව සැලසුමක් මත කටයුතු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. වාර්ෂික අවශ්‍ය වන ප්‍රමාණය දැනටමත් සපයා ගනු ලබන්නේ 12%ක් පමණ වන නිසා දිගුකාලීන සැලැස්මක් මත දේශීය පරිභෝජනයට අවශ්‍ය වියළි මිරිස් ප්‍රමාණය සපයා ගැනීමට සැලසුම් කිරීමේදී අනවශ්‍ය අතිරික්තයක් ඇතිවීමට පාලනය කරගත හැකිය. ඈන්න අදාළ නොවේ.
මගේ පළවෙනි ප්‍රශ්නය, ඔබතුමාගේ ඉලක්කම් අනුව බිම් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වෙලා තියෙනවා, නිෂ්පාදනය ක්‍රමානුකූලව අඩු වීමක් පෙන්වන කරනවා. මම හරියට ගණන් මට දැවෙන ආකාරයට දැන් මේ සඳහා අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය දේශීය වශයෙන් වෙළඳ පොළට එවන්න පුළුවන් 12%යි. එතකොට 288ක් විතර ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ කාලය තුළ පහුගිය ඔබතුමාගේ ආණ්ඩුවත් අපේ ආණ්ඩු කාලය තුළත් මේ සඳහා වැඩි කිරීමට ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් දකින්න නැහැ. ඒ නිසා මේකේ ප්‍රධානම කාරණේ ගොවියා මිරිස් වගාවෙන් අයින් වෙන්න පාලනය කළ නොහැකි කොඩ රෝගයක් ඇති වෙනවා. මේ කොඩ රෝගය සඳහා විශේෂ වැඩපිළිවෙලක් දෙපාර්තමේන්තු කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යොමු වෙලා තියෙනවා.
ගරු කතානායකතුමනි, මිරිස් වගාව අඩු වීමට ප්‍රධානම හේතුව වුණේ එකක් තමයි මිරිස් වලට වැළඳෙන කොළකොඩ වීමේ රෝගය. ඒ රෝගය සඳහා ඉන්දියාව වගේ රටවල විස අධික බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. ඒත් අපි ඒවා තහනම් කරපු නිසා ඒ ප්‍රශ්නයෙන් ගැලවීමට හැකියාවක් උනේ නැහැ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අමු මිරිස් කිලෝ එක මිල රුපියල් 200-300 අතර ගානකට හැම වෙලේම තියෙනවා. ඒ නිසා අවුමිරිස් වලට ගොවීන් වැඩියෙන් නැඹුරු වෙනවා. වියලි මිරිස් කිලෝ එකක් රුපියල් 200ට 300ත් අතර ගානට ඉන්දියාවෙන් ගේනවා. එතකොට අවු මිරිස් කිලෝ 5ක් විතර අවශ්‍ය වෙනවා වියලි මිරිස් කිලෝ එකක් හදන්න. ඉතින් ගොවිය නැඹුරු වෙන්න පුළුවන් තරම් අමු මිරිස් වගාවට පෙළඹෙන්න. ඉතින් ඒකත් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා වියලි අවශ්‍ය වියලි මිරිස් ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමට. ඉතින් එතුමා දැන් මගෙන් ඇහුවේ කොළකොඩ වීමේ රෝගයට ඔරොත්තු දෙන භෝග වර්ග හදලා තියෙනවද කියලා. දැනටමත් මහයිලුපල්ලම පරේෂණ ආයතනයේ මේ කොළකොඩ වීමේ රෝගයට ඔරොත්තු දෙන දෙමුහුම් මාර්ගයේ මිරිස් දැන් නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් ඒක කිසි බයක් නැතුව ගොවීන්ට බගා කරන්න හැකියාව තියෙනවා.
ඒ අතර දෙවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ඔබතුමා ප්‍රායෝගිකව දැකින් ලැබලා ඇති කියලා මම හිතනවා අපේ ප්‍රදේශයේ ඇමතිවරයෙක් වශයෙන්. මේක වෙළඳ දැන් ඔක ක්ෂේත්‍රයේ දකින්නකොට ක්ෂේත්‍රයේ නියම ප්‍රතිඵලාවට පරිවේශන ක්ෂේත්‍රයේ ඒක ගොවි බිමට ගියාම ඒ ප්‍රතිඵලය දකින්න නැහැ අත්දැකීම් තුළ යන්නේ. ඉතින් ඒ අනුව අපේ සාමාන්‍ය වියලි මිරිස් දැන් දෙපාර්තමේන්තුවත් උත්සාහ ගන්නේ අමු මිරිස් පිළිබඳව තමයි වැඩිපුර මගේ දැනීම හැටියට අමු මිරිස් එන්න ඉස්සරහට. එතකොට මේ වියලි මිරිස් ඉදිරිපත් කිරීම සඳහා සාමාන්‍ය ගොවිය දැන් අත්දැකීම් ලැබලා තියෙනවා. අර මිරිස් වගාව වට කරලා යම්කිසි ආවරණයක් සැදීම ඒ වගේ දේවල් වලට ගොවීන්ට මිරිස් වගා කරන ගොවීන්ට ඒ වගේ සඳහා යටතලි පහසුකම් ලබා දුන්නොත් අපිට මීට වඩා ඉදිරියට මිරිස් වගාව ගෙනියන්න බැරිද වියලි මිරිස් වගාව?
ගරු කතානායකතුමනි, එතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. විශේෂයෙන්ම මම දැක්කා ඊයේ අහපු ප්‍රශ්නයකට කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදල් වියදම් කරලා නැහැ කියලා අඩු කරලා තියෙනවා කියලා. ඒත් මම කියන්න කැමැති දැනටමත් ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ එතුමා කිව්වා වගේ අර වට ආවරණ ඇතුව දැනටමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 50කට වැඩිය ප්‍රමාණයක් තෝරාගෙන තියෙනවා. මම ඔබතුමාටත් ආරාධනා කරනවා මාත් එක්කම යන්න එන්නේ මේ ඒව නරඹන්න. ඒ වගේම තවත් ඒ සඳහා උනන්දුවක් දක්වන ගොවීන් ඉන්නවා නම් ඒ සඳහා අවශ්‍ය උදව් උපකාර කරන්න අපිට හැකියාවක් තියෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු වාසුදේව නානාකරමනි. පැහැදිලි කිරීමක්ද? ඔව්, ගරු ඇමතිතුමා
මන්තේ ඔබතුමාත් දුරකථනින් හරි හොයාගන්න ඇති. මම කිව්වා ගොවිය කණ්ඩායමක් ඉන්නවා කියලා අර සාගින්නෙන් මේකට දෙන්න කියලා. නමුත් ඒකදී මම ඉල්ලීමක් කළේ මහජන නියෝජිත ඔබතුමාත් මා ජීවත්වන ප්‍රදේශයේ ඒ ගොවින්ට මේ වර්ෂාවත් එක්ක තමුන්නාන්සේලා රජයට පුළුවන් සහනාධාර වැඩපිළිවෙලක් කරන් ගොවියන්ගේ යම් ශ්‍රමයක් අරගෙන ඊට යම් ජීවත්වීම සඳහා යම් වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් කඩනිමින් කරන්න. එහෙම වැඩපිළිවෙල සඳහා ඔබතුමාගේ කෘෂිකර්ම ඇමතිතුමා ගොවීන්ගේ ඇමතිතුමා ඔබතුමා ඔබතුමා ගොවීන්ගේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන එක මට අයිති නැහැ කියන කතාව නෙමෙයි. දැන් ගොවීන්ගේ ප්‍රශ්න සඳහා ඔබතුමා කැබිනට් ඇමතිවරයෙක් වගකීටි ඇමතිවරයෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක්. ඒ නිසා මේ සඳහා වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් කරන්න රජයේ පැත්තෙන් ඔබතුමාලා උනන්දු වෙනවද නැද්ද කියන එක මහාන.
මම ගරු කතානායකතුමාට ස්තුති කරනවා ඔබතුමාම කියලා. මම ගල්කන්දේ පුරාණ රජවහල් විහාරස්ථානයේ ඒ භූමියටත් අර මෙතුමා කියපු නිර්දේශ කරපු වගාවට අවශ්‍ය net යන්ත්‍රණයක් කියලා තිබ්බා ගරු කතානායකතුමාගේ. ඒකත් මම ලබා දෙන්නත් කටයුතු කරුවා කියන එකත්
මේ මොමිසුජිගයමතුමා.
ඒ වගේම එතුමා කිව්වා මේ මහවැලි ප්‍රදේශවල සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. අපි අතිගරු ජනාධිපතිතුමා දැනටමත් දැනුවත් කරලා තියෙනවා ඒ ගොවීන් සඳහා සහනාධාර වැඩපිළිවෙලකට යන්න ඔබතුමයි අපි දෙන්නම කතා කරපු නේද. ඒකට මැදිහත් වීමක් කරලා අපි අවශ්‍ය කටයුතු කරලා දෙනවා කියන මතක් කරා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු වාසුදේව නානාකාර මැතිතුමා. ගරු ආනන්ද අරුත්ගමගේ මැතිතුමා. ගරු අනුරකුමාර මැතිතුමා.
දැන් ඔබතුමා අවසානයේදී අර සහනාධාර වැඩසටහන කිව්වේ එක ඔබතුමා දන්නවා එක් කලාපේ එක කලාප එක කොටසක් තියෙනවා කිසිසේත්ම වතුර දීලා නැහැ. තව පළාතක් තියෙනවා වතුර දෙනවායි කියලා කිව්වලා වතුර ලබා දීලා අවශ්‍ය ප්‍රමාණය වතුර ලැබිලා නැහැ. ඒ නිසා විශාල දුෂ්කරතාවයකට ගොවින් මුහුණ දීලා තිබෙනවා. මොකද ඔවුන්ගේ එකම ජීවන උපාය මාර්ගය තමයි මේ ගොවිතැනේ යෙදිලා ඒෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වීම. ඒතකොට දැන් ඒක ඇයිරිලා තිබෙනවා. ඒ නිසා මම දැක්ක දැන් තඹුත්වේගම් ප්‍රදේශ ඔබතුමා දන්නවා විශාල උද්ඝෝෂණයක් ගොවි ජනතාවගේ උපවාස ව්‍යාපාරයක් මේ ආදි විශාල මැදිහත් වීමක් ගොවි ජනතාව කරමින් තිබෙන සාධාරණයක් ඉල්ලලා ඔවුන්ගේ එක ඉල්ලීමක් වන්නේ ගරු කතානායකතුමනි යම් සාධාරණ සහනාධාර මුදලක් වන්දියක් මාස්පතා ලබා දෙන්න කියන ඉල්ලීම තිබෙනවා. ඇබ ඔබතුමා යෝජනා කරන ඊට වඩා සහනාධාර ආහාර පැකට්ටුවක් පිළිබඳව වියලි ආහාර මල්ලක් පිළිබඳව තමයි දැන් යෝජනා වෙමින් තිබෙන්නේ. හැබැයි ගරු කථානායකතුමා ඔවුන්ගේ මූලික ප්‍රශ්නේ ආහාර නැතිකම විතරක් නෙවෙයි. කියන කණ්ඩ බොණ්ඩ නැතිකම විතරක් නෙවෙයි අනෙක් අවශ්‍යතා වලටත් මුදල් බෙහෙත් ගන්න දරුවන්ට උගන්වන්න අනිකුත් අවශ්‍යතා සඳහාත් මුදල් නැති ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. එනිසා මම ඔබතුමාගෙන් කියන්නේ ඒ ගොවි ජනතාව මුහුණ දී තිබෙන සාධාරණ ප්‍රශ්න දෙස අවධානය යොමු කළ ඉතා ඉක්මනින් ඔබතුමා දැන් කව ජනාධිපතිතුමාත් එක්ක කතා කරා කියලා එහෙම එසේනේ ඉතා ඉක්මනින් තීන්දුවක් අරගෙන එමේ ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලුවට විසඳුම් ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි ඔබතුමාගෙන් කරන්න තිබෙන්නේ.
ඔබතුමා ප්‍රෙසිඩන්ට් සූදානන්ද ගරු ඇමතිතුමා
ඔව් එතුමාත් මහවැලි කරාපේ ගොවියෙක් ගරු කතානායකතුමනි. ඒක නිසා අනුර කුමාර මැතිතුමාගේ තිල්ලිමක් ඇහුවා මම එතුමාගෙනුත් ඇහුවා සහනාධාර අවශ්‍යද කිව්වා එතුමත් කිව්වා එතුමටත් ඕන කියලා. ඉතින් ඒකත් අපි සලකලා බලලා වැඩේ කරන්න ලෑස්ති.
හොඳයි හොඳයි බොහොම ස්තුතියි. නමස්කාර
සර්.
ගරු ආනන්ද අරුත්ගමගේ මැතිතුමා. ගරු සුසන්ත පුංචනිලමේ මැතිතුමා කුෂිකර්ම ග්‍රාමීය ආධිකාරීතු වාරිමාර්ග ඇමතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කථානායකතුමනි ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමාගේ පළවෙනි උත්තරේ විතරයි ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නේ පළවෙනි උත්තරේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගනු යනු ලබන මෙම ඉඩම ඉඩම් කොටස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාවිතා කරන භූමියක් නොවේ එම නිසා එම ව්‍යාපාරයේ පවත්වාගෙන යනු ලබන ආයතනය හෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව සත්ව නොමැති නිසා ඉදිරිපත් කළ නොහැක දෙවැනි කොටසට අදාළ නොවේ තුන්වැනි එකටත් අදාළ නොවේ හතරවැනි එකත් අදාළ නොවේ.
ස්තුති ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නෙත් එක්කම ගරු ඇමතිතුමාගෙන් මතක් කිරීමක් නැත්නම් ඉල්ලීමක් කරන්න කැමතියි. මම පත්තරේ දැක්කා ලක්ෂ 7ක් පමණ ජනතාව නියගෙ නිසා පීඩා විඳිනවා ලංකාවේ. ඒ වගේ මගේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 36,000ක් මේ නියගෙ නිසා අද වෙනකොට පීඩාවට පත් වෙලා තියෙන අද වෙන සමයට වැඩි වෙන්නත් පුළුවන්. අන්න ඒ අය පිළිබඳවත් ඔබතුමාලගේ අවධානය යොමු කළා. මොකද අපේ බලාපොරොත්තු අද වෙනකොට හැම වැයක්කම වතුර හිඳිලා. ඒ වගේ තමයි පොළොන්නරුව අනුරාධපුර මම හිතන්නේ මුලති වතුරු උතුරු නැගෙනහිර උතුරු මැද පළාතේ ඔක්කොම එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියමින් මගේ ගරු කථානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය මම ඉදිරිපත් කරනවා. මේක වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජනරංජන වැවට යන පාරේ මහවැලි සිත්තාරු පාලමට ඉහළින් සූර්යපුර සමගිපුර සමනල පාලම යන ප්‍රදේශවල පවුල් 500ක් හා කින්නියා සූරංගල් දක්වා සිටින සියලුම පවුල් හා කුඹුරු අක්කර 10,000ක් පමණ ගං වතුරින් ආරක්ෂා කිරීමට ගං වතුර ආරක්ෂක වේලක් සාදා තිබෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අතීතයේ. ඒක 2014 වන විට මෙම බැම්ම සේදියාමර ලක්ුණ අගරුව මෙතුමා ගොවි සංවිධාන විසින් එවකට වාරිමාර්ග ඉංජිනේරුවරු දැනුම් දුන්නම එවිට මීටර 5ක් පමණයි ඡේදී තිබුණේ. තවදුරටත් බැම්ම කඩා වැටෙන්නේ නැහැ කියලා එවකට සිටි ඉංජිනේරුවන් පැවසුවත් මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මෙම වර්ෂයේදී මීටර 20ක් පමණ ප්‍රමාණයක් එක දවසින් කඩා වැටුණා. ගම්මු විසින් නිමසානේ ඉටිකොළ වලින් වහා වසල ආරක්ෂා කළ රූපවාහිනී පුවත්පත් වලද මේ සිදුවීමේ පළ වුණා. එවකට සිට රජයේ මෙම ස්ථානයේ සීට් ෆයිල් දමා බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට ආදම්බාවා නැමැති සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුණා. ඉන්පසු නැවතත් බැම්ම මීටර 100ක් පමණ දුරට කැඩුන නිසා 2015 ආණ්ඩු මාරුවත් සමග මෙම ක්‍රමය සාර්ථක නොවන බව වාරිමාර්ග ඉංජිනේරුවන් පවසලා එය නතර කළා. අද වන විට මෙම බැම්ම මීටර 280ක් පමණ කැඩලා තියෙනවා. මෙම අවුරුදු 5 තුළ මහවැලි ගඟේ විශාල ජලගැල්මක් සිදු නොවන නිසා ඉදිරියේදී ඇතිවන වර්ෂාපතනය හේතු කොටගෙන මෙම ගම්මානයේ ගං වතුර යට වෙලා ගේදොර ඉඩකඩම් හරකවාන අයුමේ විශාල ව්‍යසනයකට ගොදුරු වෙන්න නියමිත නිසා මෙය කඩිනම් කටයුත්තක් සලකා ප්‍රතිසංසනය නොකළොත් මේ හිතාමතා මෙම ගම්මානවල ජීවත් වන ජනතාවගේ ජීවිත අහිමි අවධානය මෙම වක්‍යම බාර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ආපදා කළමනාකරණ ආයතනයේ මහවැලි ආයතනයට වගකීම් බාර ගන්න දෙනවා කරමැතුමා. මේ දඩ මේ කාරණය මේ බැම්ම හදන්නේ නැතුව මේක දඩමීමා කරගෙන භූවිද්‍යා හා පටල්කාරංශයේ සභාපතිවරයා විසින් මෙතන නීති විරෝධී අන්දමින් වැලි ගොඩ දැමීම පටන් අරන් තිනවා. මෙම ස්ථානය ප්‍රසිද්ධ අලි මංකඩක් මෙතනින් තමයි සෝමාවතී පැත්තෙන් යන අලි ටික ඇවිල්ලා මේ පැත්තට ගොඩ වෙන්නේ. ඉතින් මේක උල්ලංඝනය කළා මේ ස්ථානයේ වැලි ගොඩ දානවා නීති විරෝධී විදිහට බැම්ම සම්පූර්ණයෙන්ම ගැලීමට හේතු කොටගෙන වන ජීවි දෙපාර්තමේන්තුව මිනිස් ජීවිත විනාශය රටේ තියෙන නීති රණ කටයුතු කිරීමට සිදුවනවා ඇත. මුලින්ම වැලි ගැනීම නවතා පළමුව බැම්ම ප්‍රතිසංස්කරණය කර ඉන්පසු අවශ්‍ය නම් පාලමේ සිට කිලෝමීටරයක් පහළින් වන වනජීවි නීති රීති උල්ලංඝනය නොකරමින් සිදු කළාට ප්‍රදේශයේ මහජනතාවගේ ගරු එමතුමා විරෝධය තක්තක් නෑ. අද වන විට මෙම බැම්මේ තත්ත්වය පිළිබඳ ඔබතුමා වාර්තාවක් ලබාගෙන නැත්නම් ඒ වාර්තාවත් ශක්තිය පිළිබඳ ලබාගෙන බැම්ම ප්‍රතිසංස්කරණය කළ යුත්තේ ඇත්තටම වාරි මාර්ග දෙමාත්මේන්තුවේ ඉංජිනේරු අධීක්ෂණයේ යටතේ බැවින් මේ සඳහා ඇස්තමේන්තුවක් සකස් කර තිබෙනවාද කියලා අපි දන්නේ නැහැ. ඒක ඔබතුමා හොයලා බලලා මෙම වැලි නීතිය නීති විරෝධී දැනට කරගෙන යන එක නතර කරලා මෙම බැම්මට හානිවන්නේ මෙම වැලි නීතිය නිසා නම් පමණක් ඒ වැලි නීති රටේ තියෙන නීති අනුව ඉවත් කරලා ඒක ගන්නවට මහජනතාවගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒ නිසා මම විශේෂයෙන් ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිතුමා විසින් නිසි අවසර ලබාගෙන නොගෙන ගරු අගමැතිතුමා ඊයේ ප්‍රකාශ කරා අර වනජීවි කලාප තුළ එහෙම අවිධිමත් ක්‍රියාකාරකම් කරන්න නැහැ කියලා එතුමාගේ ප්‍රශ්නයකට අපේ උතුරු පළාතේ මන්ත්‍රීවරයෙක්ගේ දුන්න පිළිතුරකට මේක සම්පූර්ණයෙන්ම කරන්නේ මෙතන වැලි තියෙනවා කියනවා කෝටි 90ක වැලි තියෙනවා කියලා හිතලා තමයි මේක හිතාමතාම මේ බැම්ම හදන්න ඕන කියලා දඩමීමා කරගෙන බැම්ම හදන්න නැතුව වැලි අරගෙන කටයුතු කරන්න යනවා ගරු ඇමතුමා වාරි මාර්ග ඇමතුමා හැටියට ඔබතුමාට තමයි මේ අවසරය ලබා දීලා තියෙන දෙනවා නම් දෙන්න ඕන නමුත් ඔබතුමා මගේ දැනුමත් හැටියට වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසරයක් දීලා නැහැ. ඒ නිසා ගරු ඇමතුමා විශේෂයෙන්ම ගරු අගමැතිතුමාත් ඉන්න නිසා මේ බැම්ම ප්‍රතිසංස්කරණය කරලා අවශ්‍ය නම් වැලි ගන්න නීත්‍යානුකූලව කටයුතු කරන්න ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම විශේෂයෙන් අපේ සංදීප් ගරු මන්ත්‍රීතුමාත් මේ කාර්යය පිළිබඳ ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා මේ සඳහා වහාම මේ වැලි අනවසර විදිහට EI එකක්වත් කරන්න නැතු ගන්න එක CID එකට නැත්තම් FCID එකට දීලා මේ වංචාවක් නිසා මේක නතර කරලා නීත්‍යානුකූලව මේ කටයුත්ත කරලා බැම්ම හදලා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
බොහෝ ස්තුතියි ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි සුසන්ත පුංජනිල මැතිතුමා කියපු කාරණේ සත්‍ය කාරණයක්. මේක ගොවීන්ගේ වග ආරක්ෂාව වෙනුවෙන් බැම්මක් ඉදි කරලා තිබුණා. හැබැයි මේ අනවසර වැලි කැණීම් නිසා මේ බැම්ම දිගින් දිගටම හේදී ගියපු නිසා තමයි එතන ප්‍රශ්නයක් ඇති වෙලා තිනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව හැටියට අපි අවස්ථා ගණනාවකදී මේ ස්ථානයේ තහනම් කෙරුවත් විවිධ බලපෑම් මත මේ වැලි කැණීම් සිද්ධ වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම වන ජීවී හා වන සංරක්ෂණ සහ පරිසර අමතිවරයා හැටියට අධිකරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් විශේෂ බාර අමතිතුමා හැටියට අපි එතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න කටයුතු කරන්නම්. ඒ අදාළ ආයතන සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා කියලත් ඔබතුමාට
මතක් කරනවා. බොහොම ස්තුතියි.
මේක මහා වංචාවක්. මේ වංචාවක් නිසා මේ කටයුත්ත දැන් ඊයේ පෙරේදෙන්නම් මේ අනවසරයෙන් බලහත්කාරයෙන් යම් පුද්ගලයන්ගේ එහෙම බලතල උපයෝගී කරගෙන නිලධාරීන් බියවද්දාගෙන මේ කරන කටයුත්ත පළමුව නවතා පළමුවෙන්ම බැම්ම හදන්න පටන් අරගෙන රටේ තියෙන නීති අනුව ගරු කථානායකතුමා මේ කටයුත්ත කරන්න ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් මේක පොලිස්පතිවරයාට නැත්නම් FCID එකට යොමු කරන්න මේක මහා රජයේ දේපල මංකොල්ල කෑමක් අමුවේ. ඉතින් මේ වගේ දේවල් පරිසරය රකින්න බාර අමාත්‍යාංශක සභාපතිවරේ කරනවා නම් ඒක බොහොම වැරදි ලැජ්ජයි.
හොඳයි හොඳයි හරි හොඳමයි ගමතුමා. ගරු සංජීව සමසිංහ මහත්මයා මේ කරුණ සම්බන්ධයෙන්
ගරු කතානායක
ගරු ඇමතුමා මෙතුමාගේ ප්‍රශ්න තියෙන පැහැදිලි කිරීමක්
මන්තුමා මගේ නම කියපු හින්දා මම කියන්නේ අපි මෙතන මේ ඒ ස්ථානේ ඒ පරිේෂණ කරන්න කමිටුවක් පත් කරලා තිබයි. කමිටුවවත් රැස් නොකර තමයි මේ දේ කරන්නේ. වනජීවියකෙනොත් පරිසර අධිකාරියනොත් GSMB එකනොත් ඒ නිලධාරීන් පත් කරලා තිබෙනවා මේ බැම්ම බැඳි පළවෙනි දේ බැම්ම බැඳිය යුතුයි. හැබැයි ඒක කරන්නේ නැතුව මේ GSMB එකේ සභාපතිවරයාට ඕනෑ හැටියට තමයි මේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් පරිසර වශයෙන් ඇති වෙලා තිබෙන පාරිසික වශයෙන්. එම නිසා මම හිතන්නේ මේක වහාම නැවැත්වුවොත් හොඳයි ගරු කථානායක.
හොඳයි ගරු ඇමතිතුමා එන අවධානය යොමු කරන්න.
හොඳයි
හොඳයි ආණ්ඩ ගරු මන්ත්‍රීතුමා
ගරු ඇමතිතුමා මේක ඔබතුමාට මම ඊට වඩාත් මතක් කරා මේක මම නැවත වතාවක් ඔබතුමාට මතක් කර දෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ බහුතර සිංහල ජනමන මුස්ලිම් ගොවි ජනතාවට යහපතක් වේ යන චේතනාවෙන් මේක ඔබතුමා සෞදි ආධාර යටතේ හදන කළු ගඟ කියන ව්‍යාපෘතිය ගරු ඇමතුමනි කළු ගඟ කියන ව්‍යාපෘතියක් කළු ගඟ කියන තැනක් කන්තලේ නැහැ කළු ගඟ තියෙන්නේ රත්නපුරේ ඊටපස්සේ තියෙන්නේ ඇලහැරයි මෙතන මේ නමක් දාගෙන තමයි තියෙන්නේ මේ වතුර ගන්න යන්නේ ජනරංජන වැවෙන් ඉතින් මේ ජනරංජන වැවෙන් වතුර අරගෙන දැන් මේ කරන්න යන්නේ ප්‍රදේශයේ කින්නියාවල අක්කර 3000ක් විතරක් මාස් කන්නේට වගා කරන්න පමණයි ගරු ඇමතුමා හැබැයි මේ මුදල් ඔබතුමා පාවිච්චි කරොත් මේකේ තියෙනවා අක්කර 10000ක් 7000කට වැඩි ප්‍රමාණයක් වගා කරන්න පුළුවන් ගරු ඇමතුමා මහවිලි ගඟ පල්ලිය ගොඩැල්ල කල්ලිරුප්පුව කියන යන ස්ථානයෙන් දෙකට බෙදෙනවා එතන තියෙනවා අතු ගංගාවක් ජනවහර කියන්නේ හිංගඟ කියලා ඒ ස්ථානයේ සිට ඇලක් කපලා වාංගලට ජලය ගේන්න පුළුවන් මෙම ඇල මාර්ගයෙන් වාංගලට ඉහළින් තිබෙන කුඩා වැව් 30ක් පමණ ජලය ලබා දෙන්න පුළුවන් කරවත්තුවා වාංගලට මෙම ඇල මාර්ගයෙන් ජලය ලබා දීමෙන් කන්තලේ වැවෙන් දැනට ජලය ලබා දී වැඩ කරන කුමුරු අක්කර වලින් 140ක් අපිට වළක්වා ගන්න පුළුවන් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරොත් ඔබතුමා මෙම ක්‍රමය මගින් කින්නියාවට ප්‍රමාණයක් යන යලමහ දෙකන්නේ අක්කර 7000කට ජලය ලබා දීමට පුළුවන් කන්‍යා මනිරාසිකුලම් වැව් පුළුල් කළ සෑහෙන ජලයක් මෙහි ගබඩා කරන්න පුළුවන් මේ මගින් කෘෂිකර්මාන්ත ප්‍රමාණයක් නොව දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන පානීය ජලය අවුරුද්දකට පුරාටම ලබා දෙන්නට හැකියාවක් තියෙනවා මේ තුනින් සීනි කර්මාන්සාලා භූමි ආසනයෙන් මෙම ඇල ඇදෙන නිසා සීනි කර්මාන්සාලාවත් අපි පටන් ගන්න පුළුවන් නම් 20000කට මමන ඍජුව වක්‍රව රැකියාව ලබා දීමේ හැකියාවක් ලැබිලා තියෙනවා ගරු ඇමතුමා ඒ වගේම මෙම වැව් ඒ කාලේ හදලා තියෙන්නේ එල්ලංග කියන කැස්කේඩ් ක්‍රමයට මේකෙන් තිබෙන නිසා කුරුංගම් බංජන් කියන වැවට ජලය ලබා දීමට හැකියාව තියෙනවා ඊට අමතරව අපේ පොළොන්නරුවේ ගරු ජනාධිපතිතුමාගේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරි කොට්ටාසේ වඩික වැව මීගස් වැව බීබී වැව යන ගම්මානවල ජල ලබා දීමේ හැකියාව මේ ව්‍යාපෘති දැන් කරන එක වෙනස් කරලා කියන්නේ ඒ මුදලින්ම මේ කියන ගොවිය කියන ක්‍රමයට කරොත් කරගන්නට අවශ්‍ය කරන දේ කරන්න අපිට හැකියාව ගරු ඇමතිතුමා ලැබෙනවා ඒ නිසා ඔබතුමාගෙන් විශේෂම ඉල්ලන්නේ ලංකා මුදලින් රුපියල් මිලියන 8000ක් වියදම් කරලා මේ අක්කර 3000කට විතරක් කින්නියාවලට ජනරංජන වැවෙන් විතරක් වතුර ආරම්භ දෙන්න යන එක නතර කළා මේ කියන කාරණේ පිළිබඳ ඔබතුමාගේ අවධානය ඉංජිනේරුව කියන දේ විතරක්ම අහන්න නැතුව ගම්වල ජීවත් වෙන ජනතාවගේ තියෙන අත්දැකීම් අනුව ඒවා අහගෙන ඔබතුමාට අපිට රැස්වීමක් ලබා දීලා මේ කටයුත්ත කරන්න පුළුවන් නම් ඔබතුමාලට විශාල වශයෙන් ගොවි ජනතාවට මහා ස්ථානයක්
හොඳයි ගරු ඇමතිතුමාකට ඉල්ලීම බලවන්
ගරු කතානායකතුමනි කළුගඟ ව්‍යාපෘතිය දැන් අවුරුදු ගණනාවක් තිස්සේ පීසිබිලිටියක් කරලා ඔක්කොමත් කරලා කරපු ව්‍යාපෘතිය දැන් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා එතුමා කියපු විදිහට ජනරංජන ගඟෙන් වැවෙන් කෙලීම කින්නියාවලට ටනල් එකක් කරා ජලය ගෙනියනවායි කියලා ඉස්සර ගොවීන් අතර මතයක් තිබ්බා ඒ වගේම ඒ ප්‍රදේශයේ ජනතාවගේ කුතුහලයක් තිබුණා එහෙම දෙයක් වෙන්නේ නැහැ කෙන්යාවලට යනකන් තියෙන මග දෙපස තියෙන සියලුම වැව් වලට ජලය දීලා තමයි කෙන්යාවලට වතුර ගෙනියන්නේ. ඒක නිසා කාටවත් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ ජනරංජන ගඟෙන් කෙන්යාවලට විතරමක් ඔය අක්කර 3000ට ගෙනියන්නේ. මේ මග දෙපස තියෙන සියලු වැව් වලට වතුර දීලා තමයි ගෙනියන්නේ. ඒ සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන්ගේ වාර්තා ටික ගන්න. ඔබතුමා කියපු දෙවැනි අදියර යටතේ අලුත් යෝජනාවක් හැටියට ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඔබතුමාත් ඒ වගේම අපේ සංදීප් මන්ත්‍රීතුමාත් ඒ වගේ මේ ප්‍රදේශයේ ගොවි සංවිධානත් අපි එකතු වෙලා සාකච්ඡා කරලා අපේ අදාළ නිලධාරීන් ගෙනල්ලා අපි ඒ වතුර ගැනීම පිළිබඳ අවධානය යොමු කරලා අපි අලුත් ව්‍යාපෘතියක් හැටියට ඒ ව්‍යාපෘතිය පටන් ගන්න පුළුවන්.
හොඳයි. හොඳ බෙහෙඳු මක්කෝ. ගාන පොන්ජිලේ මැතුමා
ගරු ඇමතුමා ස්තුතිවන්ත වෙනවා. එතුමා දෙවැනි යෝජනා ක්‍රමයට හැරි මේ පිළිබඳ අවධානය යොමු කරන්නට කැමැති වීම පිළිබඳව මම මේ තර්ක කරන්නේ ගරු ඇමතුමා මේ සෞදියෙන් ලැබිලා තියෙන පළවෙනි අදියර යටතේ මේ අක්කර 3000කට වතුර දෙන එක කින්නියාවට දෙන එකේ විරුද්ධත්වයක් නැහැ. මේ අක්කර ගාන මේ වැඩි කර 7000ක් කියන්නේ කින්නියා විතරක් නෙමේ දෙමළ ජනතාවට පවා සිංහල ජනතාවට පවා යහපතක් වෙනවා කියන එක මේ වියදම් කරන මුදලින්ම කරන්න පුළුවන්
නෑ මේ සාකච්ඡාව කරන්න ගාලා එමෙතුමයි වඩා වඩා හොඳයි මේ
පිළිබඳව ඔබතුමාගෙන් මට කෙටි දිනයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ ගොවි ජනතාවත් අපේ සංදීප් මන්ත්‍රීතුමත් අපිත් එක්කව වෙලා මේ කාරණේ කරන්න ඒක මම හිතන්නේ ඔබතුමාලට මට වඩා වටී කියලා මේ අවස්ථාවේදී මම විශ්වාස කරනවා
මම ලබන සතියේම දිනයක් ලබා දෙන්නම් එතකොට ඔබතුමාත් සංදීප් මන්ත්‍රීතුමත් ගොවි සංවිධානත් අපි එකතු වෙලා නිලධාරීත් කියලා සාකච්ඡා
කරනවා හොඳයි බොහොම ස්තුතියි ගරු උදේ ප්‍රභාත් ගමන් පිළමැතුමා ගරු ඉන්දික අනුරජ හේරත් මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආධිකාරී පින්දෑ මැතිතුමාගෙන්
ගරු කතානායකතුමනි ආ එකට පිළිතුර ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් 4167යි විශේෂිත ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් 245යි ආ දෙකට පිළිතුර අදාළ ශේෂ්ඨය තුළ ආසන්න වශයෙන් වසර පහක කාලයක් තුළදී නිමකර ඇති විශාලතම ව්‍යාපෘතියේ වටිනාකම හා පසුගිය වසර පහ තුළ ඉදිකිරීම් පිරිවැටුම මූල්‍යමය හැකියාව තාක්ෂණික හැකියාව 3-1 වෘත්තීමය කාර්ය මණ්ඩලය 3-2 අධීක්ෂණ කාර්ය මණ්ඩලය තවද ඉහළ ශ්‍රේණි සඳහා ISO වැනි පද්ධති කළමනාකරණයක් සතුවීම ඉදිකිරීම් කාර්ය සුරක්ෂිතතාව හා වෘත්තීමය සෞඛ්‍ය ආරක්ෂණ නිලධාරීන් බවද සැලකිල්ලට ගනු ලැබේ. ඉදිකිරීම් සංවර්ධන අධිකාරී වර්ගීකරණයට අනුව ව්‍යාපදිංචි වීම සහ පශ්චාත් පළපුරුද්ද ලබා තිබිය යුතුය. කොන්ත්‍රාත්වල වටිනාකම අනුව ඉදිකිරීම් සංවර්ධන අධිකාරී ව්‍යාපදිංචි අනුව කොන්ත්‍රාත්කරුවන් විසින් සුදුසුකම් සපුරා තිබිය යුතුය. ආ 3ට පිළිතුර ඇමනුම 1 තිබෙනවා එක සභාගත කරනවා. හතරවෙනි එකට පිළිතුර ඇමනුම 1 දෙවෙනි තීරයේ ලෙස සභාගත කරනවා. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර නැත. ඉදිකිරීම් ටෙන්ඩර් පිළිබඳ සම්මත ලේඛනයට අනුව ගෙවීම් සඳහා නිශ්චිත කාලයක් දක්වා ඇත. මෙහිදී කොන්ත්‍රාත්කරු ව්‍යාපෘතියට අදාළව බිල්පත ඉදිකිරීම සිදු කරමින් යන විට කොටස් වශයෙන් ඉදිරිපත් කරන අතර අදාළ ඉංජිනේරුවරයා විසින් සහතික කරන ලද එම බිල්පත බිල්පත් දින 21ක් ඇතුළත අදාළ සේවා යෝජකයා වෙත ඉදිරිපත් කළ යුතුයේ. ඒ අනුව එම සහතික කරන ලද දිනයේ සිට දින 14ක් ඇතුළතදී සේවා යෝජකයා විසින් ගෙවීම් සිදු කළ යුතුයේ. හයවෙනි ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ. ආ අදාළ නොවේ.
ගරු අනුරජ හේරත් මැතිතුමා.
ගරු කතානායකතුමනි මගේ මේ දැන් තුන්වෙනි ප්‍රශ්නය සභාගත කරනවා කියලා ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා. මේ 2018 වසරට මං අහන්නේ කොපමණ මුදලක් ගෙවන්න තියෙනවද කියලා බොහොම කෙටි ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒක ඉලක්කම් ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. 2018 වසර සඳහා කොපමණ මුදලක් ගෙවලා තියෙනවද? ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ තව කොච්චර ගෙවන්න තියෙනවද? ඉතින් මට මේ ඒක දැනගන්න ඕන මගේ ඉතිරි ප්‍රශ්න වලට යන්න. මම හිතන හැමතුමා ඒකට ඒ සභාගත කරන එකේ ඉලක්කමවත් මට කිව්වොත් මං හිතන්නේ මට ඊළඟයකට යන්න
පුළුවන්. ඒකේ ඇමනුම එකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. බස් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගෙවූ මුදල මිලියන 19,457.9යි. ගෙවිය යුතු මුදල මිලියන 9,362.22යි. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල මිලියන 41.05යි. නාගරික සංවර්ධනාධිකාරියට ගෙවිය යුතු මුදල මිලියන 1,570.3යි. ශ්‍රී ලංකා ඉඩංගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට මිලියන 1,016.52යි කියලා තමයි ඇමනුමේ තියෙන්නේ. වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඔබතුමාට අපිට ලිඛිතව දෙන්න පුළුවන් පැහැදිලි උත්තරයක්.
18 වසරේ එතකොට තව ගෙවන්න කොච්චර හිග මුදලක් තියෙනවද කියන එක නැද්ද ගරු ඇමතුමා? 9000 ගාණක් තියෙනවා කියලා කිව්වා මිලියන 9362ක්.
ගෙවි යුතු මුදලකුත් සඳහන් කරලා තියෙනවා මිලියන 9362.22.
ඒ 18 වසරටද?
18ට වෙන්න ඕනේ මොකද ඔබතුමා අහලා තියෙන මේක 18 කියලා සඳහන් කරලා නැහැ.
මම අහන්නේ ගරු ඇමතිතුමනි සමස්ත මාර්ග එතකොට ඔය සියලුම රජයේ ඉදිකිරි රජයේ ඉදිකිරීම් වලට සමස්තයේ ගෙවන්න තියෙන සම්පූර්ණ 2018ට කොච්චර මුදලක් ගෙව්වද? තව 18 මුදල්. මොකද අපි දන්නවා මේ 19 අටවෙනි මාසෙට ඇවිල්ලත්
විශාල මේ ගෙව්වා වගේ දෙතුන් ගුණයක මුදලක් මේ රජයේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන ආණ්ඩුව. එතකොට මේ වෙද්දී දැන් අපේ ගරු කතානායකතුමා ඉන්න පළාත මිහිරිගම මධ්‍යම අධිවේගී මාර්ගයේ යනවා. මේ වෙද්දී ඉඩම් වලට ගෙවලත් නැහැ. සමහර ඉදිකිරීම් සමාගම් ඇවිල්ලා බාගෙට වැඩ පටන් අරගෙන ඒගොල්ලන්ගේ ඇඩ්වාන්ස් එකවත් තාම ලැබිලා නැහැ හරියට. එතකොට නිකන් නටබුන් වගේ පොඩි කොන්ක්‍රීට් කෑලි හදාගෙන පොඩි පාලං කෑලි හදාගෙන මේ රජයේ ඉදිකිරීම් සියල්ල නැවතිලා තියෙනවා. පල්ලෙවෙල, මිහිරිගම, පස්සයාල මේ වේයන්ගොඩ මේ ප්‍රදේශවල. ඉතින් ඒක ජන ජීවිතේට ලොකු ගැටලුවක්, ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ ඔබතුමා මේ විෂය සම්බන්ධයෙන් දන්නේ නැති නිසා ඔබතුමාට උත්තර දෙන්න බැරුව ඇති. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අපි අතුරු ප්‍රශ්න අහන එකේ තේරුමක් නැහැ. විශාල මුදලක්. මොකද පහුගිය
නැවුවොත් අපි සතියකින් ඔබතුමාට දැනුම් දෙනවා.
ඔව්, පහුගිය වකවානුවේ දැන්ට මාසෙකට වගේ උඩදී බිලියන 65ක් ඔබතුමාලා පරිපූර්ණකයකින් මේ ඉදිකිරීම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කරගත්තා. එතකොට ඒ අනුමත කරගත්තු මුදල් වලින් මොකද්ද කරන්නේ කියන එක හරි විස්තරයක් නෑ. අපි දන්න විදිහට දැන් කොන්ත්‍රාත්කරුව බලන් ඉන්නවා ඒ අනුමත කරගත්තු මුදල් හෝ ඒ කොන්ත්‍රාත්කරුවන්ට ලැබෙයි කියලා. මේ වෙද්දී දකුණු අධිවේගී මාර්ගයේ කෙරවල ඉවර කරගන්න බැලුව නවත්තලා දාලා තියෙනවා. ඒ වගේ මධ්‍යම අධිවේගී මාර්ගය එහෙම් පිටින් මිහිරිගමින් මෙහාට කඩවතට එනකන් නැවතිලා තියෙනවා. එතකොට ඒවා පාවිච්චි කරන ඇයට විශාල ජන ජීවිතේ
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්න. දැන් එමෙතුමා පොරොන්දු වන සතියකින් ලබා දෙන්නම් කියලා. ඒක වඩා හොඳයි. ඒක අහන්න.
ඒක තමයි. දැන් අපි කියන්නේ අපිට
ප්‍රශ්න දෙක අහන්නකෝ.
මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ අර එතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන වලට අනුව කොච්චර තව ගෙවන්න තියෙනවද කියන එක. ඒක එතුමා දුන්නා නම් ඇති. මගේ මං මේ අන්තිමට අහන්නේ දැන් මේ මිහිරිගම ප්‍රදේශයේ තියෙන ගැටලුව හින්දා ඔය එක තමයි ඒ ගැටලුව නිසා මේ කොන්ත්‍රාත්කරුවන්ට මේ හරියාකාර අඩුම තරමේ මාස 3ක් දක්වාවා. තව ඉස්සරහට ඒ කියන්නේ දැන් මේ අවුරුද්දේ 19 මාස 8ක් ඉවරයි. 18 තව ගෙවන්නත් තියෙනවා. මේවා ටික කවදද ගෙවලා ඉවර කරන්න පුළුවන් කියන එක තමයි මගේ ප්‍රශ්නේ.
එහෙනම් ගරු එමෙතුමයි යොමු කරලා සතියකින් ලබා දෙන්න. 13 ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා
මහනුවර ගරු කතානායකතුමනි.
ගරු නිවාසී දෙක්‍රම් සංස්කෘතික කටයුතු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, ආ එකට පිළිතුර ඔව්. ආ දෙකට පිළිතුර 378යි. 3ට පිළිතුරත් ඔව්. 4ට පිළිතුර ඉන්දීය චිත්‍රපට උරුමය පදනම ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන්. ආ 5ට පිළිතුර චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ විදේශ පුහුණුව ලබා දී ඇති පුජ්‍යලයන් සංඛ්‍යාව 5යි. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමත් කාලයක් චිත්‍රපට සංස්ථාව බාර හිටපු නිසා මේකට උත්තරයක් දෙන්න පුළුවන් වේවි. දැන් මේ චිත්‍රපට සංරක්ෂණය කියන විෂය ජාතික චිත්‍රපට සංස්ථාවක් කරනවා සහ ජාතික ලේඛනාංශ දෙපාර්තමේන්තුවත් කරනවා කියලා කියනවා. ඔබතුමා දන්නවම චිත්‍රපට සංරක්ෂණය කියලා කියන්නේ ඉතාම වැදගත් විෂයක්. ඒ කියන්නේ චිත්‍රපටියේ වාණිජ වලත් කලාත්මක වුණත් ඒක ලාභ ලැබුවත් පාඩු ලැබුවත් දවස් දෙකක් දෙව්වත් ඒ චිත්‍රපටයේ වර්තමානයේ නෙවෙයි අනාගතය සඳහා වැදගත්. හැබැයි චිත්‍රපට සංස්ථාව තුලත් සංරක්ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් අංශයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මේ ජාතික ලේඛනාංශ දෙපාර්තමේන්තුවත් මේ කාර්යභාරය පවරගත්තට මා දන්නා හැටියට චිත්‍රපට සංරක්ෂණය සඳහා එතන ප්‍රමාණවත් පහසුකම් නැහැ. එනිසා ආණ්ඩුවක් හැටියට මම මේ අමාත්‍යංශ මට්ටමේ නෙමෙයි ආණ්ඩුවක් හැටියට මේ කාර්යයට ඔබතුමාලා ගන්න පියවර මොකද මේ 1956 රේඛාව හදපු වෙලාවෙ ඉඳන් ලෙස්ටර් ජේම්ස් ෆීස් මහත්තයා ඉල්ලන්නේත් මේ චිත්‍රපට සංරක්ෂණය කරන්න. එතුමා චිත්‍රපටි හදන කනොත් ඉල්ලුවා. මේ යන මොහොතේ එතුමාගේ බලාපොරොත්තු තිබුණේ මේක. අඩුතරමේ ඒ ඉල්ලීමවත් ඉටු කිරීම සඳහා චිත්‍රපටි සංරක්ෂණයට ආණ්ඩුව ගන්න වැඩපිළිවෙල මොකද්ද කියන එක දැනගන්න කැමතියි.
අර කතානායකතුමනි, ඉතා වැදගත් ප්‍රශ්නයක් එතුමා නගන්නේ. ලෙස්ටර් ජේම්ස් ෆීස් මැතිතුමාගේ කාලයේ හැමෝම කලාකරුවොත් ඔක්කොම ඉල්ලන ඉල්ලීමක් මේක. අපිට මතකයි එක්තරා අවස්ථාවලදී අයවැයෙන් පවා මුදල් වෙන් කර ගැනීම සිදු කරා. නමුත් දැන් මේක සජිත් ප්‍රේමදාස ඇමතිතුමා යටතට බාර වෙලා තිබෙනවා. එතුමා සඳහා එතුමාගේ විශේෂ වැඩපිළිවෙලක් තිබෙන බව අපි දැක්කා. එතුමා අවස්ථා කීපයකදී සඳහන් කරනවා. වගකිව යුතු පිළිතුරක්ම අදාළ විෂය බාර ඇමතිවරයාගෙන්ම අපි ලබා දෙන්න කටයුතු කරන්න.
ඒ වගේම මම දැනගන්න කැමති ඔබතුමා මාර්ගය ඇමතිතුමාට යොමු කරන්න චිත්‍රපට සංස්ථාවෙත්
ලේකාක්ෂක දෙපාර්තමේන්තුවෙත් මේ වන විට සංරක්ෂණය කරලා තිබෙන චිත්‍රපටි මොනවද කියලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා ගන්න කියලා.
හොඳයි බොහොම සුචී. ගරු විමල් රත්නායක මැතිතුමා.
මම අහනවා ගරු
කතාන්තර. ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ජාතික කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්. දෙක පිළිතුර ඔව්. 1989 මාර්තු පළවෙනි දිනට පෙර ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳුණු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා වූ නිලධාරීන්ගෙන් පමණක් මුදල් අය කරගනු ලැබේ. තුන්වෙනි ප්‍රශ්නය පිළිතුර WHM කරුණාතිලක බණ්ඩා නිලධාරියා වෙත 2018 අගෝස්තු 13 දින රුපියල් 12,328 මුදලක් ගෙවීම් කර ඇත. ආ එකට පිළිතුර WHM කරුණාතිලක බණ්ඩා නිලධාරියාගෙන් රුපියල් 2,226 මුදලක් අය කරගෙන තිබූ අතර දායක මුදල් ප්‍රතිලාභ ලෙස 12,328 මුදලක් ගෙවීම් කර ඇත. ආ දෙක මෙම අයකර ගැනීම සඳහා පොලී මුදල් ගෙවනු නොලබන අතර දායක මුදල් ප්‍රතිලාභ පමණක් ගෙවනු ලැබේ. තුන පැන නොනගී ඈ පැන නොනගී.
ගරු කතානායකතුමනි, ඇත්තටම දැන් මේ අපි පාර්ලිමේන්තු ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අරමුණ එක තමයි තියෙන්නේ. දැන් මේ ප්‍රශ්න විසඳලා තිබෙන්නේ අර තිබෙන ප්‍රශ්නය තමයි. අපි පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම ඒක පිළිතුර ලබා දීමට යන විශාල කාලය විසින් සමහර මේක උත්තරේ ලැබිච්ච නිසා හොඳයි. දැන් සමහර ප්‍රශ්න තිබෙනවා මේ මිනිස්සු මැරලත් ඉවරයි ඔබතුමාලා උත්තර කියවනකොට. ඒ නිසා මීට වඩා ඉක්මනින් පිළිතුර ලබා දීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේක පොලිසිය සම්බන්ධ කරුණක් නිසා ගරු කතානායකතුමා ප්‍රියස්සා සභාවේ සභාපතිවරයා වශයෙන් මම ඉදිරිපත් කරන්නේ. ගරු කතානායකතුමා, ඔබතුමා දන්නවා මීට දින කිහිපයකට කලින් ජනමාධ්‍ය වාර්තා කරා පොලිස් කොමිසම මගින් එක්තරා නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් මාරු කරා කියලා උදේ ජනමාධ්‍යවලින් වාර්තා කළා. ඊට පැයකට දෙකකට පස්සේ නැවත වාර්තා කළා. ඒ පොලිස් කොමිසම ගත්ත තීරණය අවලංගු කරා. දැන් මම මේ ප්‍රශ්න ඔබතුමාට මතු කරන්නේ දැන් පොලිස් කොමිසම, මොකද මමත් ව්‍යවස්ථා සභාවේ සමාජිකෙක් වශයෙන් ඔබතුමාට කියන්නේ අපේනුත් දැන් මිනිස්සු ප්‍රශ්න කරනවා. දැන් මේ උදේ ගත තීන්දුව ඊට පස්සේ පැයකින් දෙකකින් වෙනස් වෙන්නේ දේශපාලන බලපෑම් නිසාද? ඊට පස්සේ ඔබතුමා සභාපති වශයෙන් සහ අපි සමාජික වශයෙන් අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි පත් කරන ලද පුද්ගලයෝද දැන් පුද්ගලෝ නේද දැන් මේක කරන්න කියන්නේ? ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ පොලිස් කොමිසම ගන්න තීරණ උදේ ආර කිසිම වග විභාගකින් තොරව වගකීමකින් තොරව ගන්නවා වගේ තමයි පේනෙන්නේ. එම නිසා මේ නිශ්චිත මම මතින් මතු කරපු නිශ්චිත කරුණ සහ ඊට අදාළ වෙච්ච කරුණු පිළිබඳව ඔබතුමා ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වශයෙන් පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් වාර්තාවක් ගෙනල්ලා මේ පාළිඳ ඉදිරිපත් කරනවද? කුමක් දෙකට බලපාපු කාරණේ කියන්නේ?
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. කරුණ සම්බන්ධයෙන් ඔබතුමා වගේම පසුගිය දින කීපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මගේම ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කීපයකින්ම අදහස් ප්‍රකාශ කළා. ඒ අනුව මම පොලිස් කොමිසමේ සභාපතිතුමත් පොලිස් ප්‍රතිවරත් ඒක අවධානය යොමු කළා. ඒ අය මේ දින ඊයේ පෙරේදා සාකච්ඡා කරලා යම් කිසි එංගත්තයට ආවා. මොකද ඒ ඔය ප්‍රශ්නේ විසඳෙයි. ඒක වාර්තාවක් ලැබෙයි. මම හිතා හිත අපිට ව්‍යවස්ථාදායක සභාව හම්බේනවා. ඒතර මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉස්සර මම හිතන්නේ බිඳ ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ වගේම මේ වගේ වෙනස් කිරීම සම්බන්ධයෙන් මම කියලා තියෙනවා ඒක හොඳ නෑ. සාමාන්‍යයෙන් මේ ගන්න තියෙන එක පාට වෙනස් කරන එක ඒකෙන් බැරිදි හැංගීමක් දෙලා ඇති වෙන බවත් මම පෙන්නලා දීලා තියෙනවා.
දෙවියන්තුතු ප්‍රශ්නේ නලින් ජාති සමන්තුතුමා.
මම ඔබතුමා මාර්ගයෙන් නීති හා සාමය අමාත්‍යංශ බාර අමාත්‍යවරයාට යොමු කරනවා. මේ වෙනුවට පොලිසියේ සේවය කරන මේ වයර්ලස් ටෙලිග්‍රාෆි ඔපරේටර්ස් සංඥා ක්‍රියාකරුවන් සම්බන්ධ ගැටලුවක් පැන නැගිලා තියෙනවා. රටේ පොලිස් ස්ථාන 60ක පමණ මේ සේවාව ක්‍රියාත්මක වෙනවා. නිලධාරීන් 100ක් විතර එතන ඉන්නවා. මේක ඇත්තටම සුනාමි වෙලාවෙත් අපේ රටට වැදගත් වෙච්ච සේවයක්. දැන් නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහත්මයා ප්‍රවාහන සහ සංනිවේදනාංශයේ බාරව ඉන්න කාලේ මේ ශේෂ්ත්‍රය සංවර්ධනය කරන යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි දැන් පැන නැගිලා තියෙනවා මේ
සංඥා මධ්‍යස්ථාන නිලනායට ඒ උපකරණත් බාර දීලා නෝමල් සේවාවට යන්න කියලා දැන් උපදෙස් ලැබිලා තිබෙනවායි කියලා. මං හිතන්නේ මේක ත්‍රිවිධ හමුදාවේ තාම පාවිච්චි වෙනවා. මේක අපි කරගන්න ඕනකම තිබෙන්නේ මගේ දැනුම හැටියට නම් තාක්ෂණික උපකරණ දිනු කරලා මේ සේවාව පවත්වාගෙන යන එක. ඒ නිසා මෙන්න මේ පොලිස් නිලධාරීන් ඉදිරිපත් කරන ගැටලුව සම්බන්ධයෙන් ඔබතුමා හරහා ඇමතිවරයාගේ අවධානය යොමු කරනවා. මෙයයි මේ සේවාව පවත්වාගෙන ඒ සේවාව සංවර්ධනය කරන්න පියවර ගන්න කියලා මේක නෝමල් ඩියුටි වලට සයින් කරන්න නැතුව.
හොඳයි. ගරු ඇමතිතුමාගේ ආරක්ෂක අමාත්‍යාංශයට
විශේෂ බාර ඇමතිවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය.
හොඳයි. මොමි සුචි දෙවෙනි වටය පළවෙනි ප්‍රශ්නයේ ගරු හේෂා විචානගේ ඇමතිතුමා දෙවෙනි ප්‍රශ්නයේ ගරු දයසිරි ජයසේකර ඇමතිතුමා
මම අහනවා කරු කතානායකතුමනි.
අධිකරණ ඇමතිතුමිය සති දෙකක් කල් ඉල්ලනවා.
පස්සේ හතරවෙනි ප්‍රශ්නයේ ගරු පද්ම විදේශාන්ත ගුණසේකර ඇමතිතුමා ප්‍රශ්න අහනවාද?
සභාගත කරනවා.
පහ ගරු වේලුකුමා ඇමතිතුමා ප්‍රශ්න අහනවාද?
සභාගත
කරනවා. අය ගරු ජයන්ත සමරවීර ඇමතිතුමා
අහනවා කතානායකතුමනි
සභාගත කරනවා.
හත ගරු තුෂාර ඉන්දුනිල අමරසේන ඇමතිතුමා
ප්‍රශ්න අහනවා.
සභාගත කරනවා.
අට ගරු වාසුදේව නානායකාර ඇමතිතුමා
අහනවා කතානායකතුමනි
තනකතුමනි ප්‍රාථමික කර්මාන්ත ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
නමේ ගරු ආනන්ද අරුත්ගමුවේ ඇමතිතුමා
කතානායකතුමනි
සභාගත කරනවා.
11 ගරු උදේ ප්‍රභාත් ගමන් පිරමැතිතුමා
අනවකතනෙතුනි
හොඳයි
සභාගත කරනවා.
ඔයි සුචි